SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
සතියක් ගෙවිලා ගියාට පස්සේ අද වෙනකොට අද මාර්තු මාසේ 20 වෙනිදා අද වෙනකොට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන උණුසුම්ම දේශපාලනික කරුණු කාරණා මොනවාද කියලා සාකච්ඡා කරන්න එහෙමනම් දැන් අපි සූදානම් වෙමු සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුම හරහා. මේ කර්තව්‍යයට අදත් සුපුරුදු ලෙසින් සූදානමින් සිටිනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ. ප්‍රියන්ත, ඔබට සුබ දවසක්. අයිබෝවන්.
සුබ දවසක් දිරුක්ෂි. අයිබෝවන්.
අද මාර්තු මාසේ 20 වෙනිදා තවත් දින දෙකකින් අනතුරුව ශ්‍රී ලංකාව පිළිබඳව බොහෝ කාලයක් තිස්සේ කතාබහ වෙමින් පවතින කඩවුව අයයි පැවසෙන මානව හිමිකම් සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මහලේකම් සයිද්‍රා දල් හුසේන් ඔහුගේ වාර්තාව ඉදිරිපත් කරන්නට නියමිතයි. ඒ නිසා මේ ගත වෙන දින දෙක ඉතාමත්ම සුවිශේෂී වූ කාලයක්. මොකද මහලේකම්වරයාගේ වාර්තාව වාචිකව ඉදිරිපත් කරන්නට කලින් ඊට පෙරාතුව යම් යම් අදහස් පළ කිරීම්, මානව හිමිකම්වරයා හමුවේ යම් යම් වාර්තා ඉදිරිපත් කිරීම් මෙවැනි වූ කාරණා සිදුවෙන කාලවකවානුවක්. ඉතින් අද දවස සුවිශේෂී කාරණාවක් බවට පත්වන්නේ ශ්‍රී ලංකා හමුදාව මේ මානව හිමිකම් කඩකලියේ නැහැයි කියන වග සඳහන් කිරීම උදෙසා රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවන්නට නියමිතයි. ඒ වගේම අපි මීට කලින් කතා බහ කළ රජයේ සංහිඳියා කාර්යසාධක බලකායේ වාර්තාවෙල් දැක්වුවා හිලේකම් පාකිසෝති සරවණමුත්තු මහතා අදහස් ප්‍රකාශ කිරීමට නියමිතයි. මේ සම්බන්ධව වන කාරණා නිසා අද ජිනීවා පිළිබඳව කතා බහ කරද්දී ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට වැදගත් දවසක්. අපි එතනින් කතා බහ ආරම්භ කරමු. ප්‍රියන්ත, ඔබට මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් වාර්තා වන කරුණුත් එකතු කරගෙන.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා තව දින දෙකකින් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්පසු එම වාර්තාව සමුළුව වෙත ඉදිරිපත් කරනවා. එතකොට තමයි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඔහුගේ අදහස් සහ ඔවුන් කුමක්ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කියන්නේ කියලා ප්‍රසිද්ධ වෙන කාරණය. එසේ වෙතත් එම වාර්තාව මීට පෙර සතියකට පෙර වගේ එහි කෙටුම් පත ඉදිරිපත් කෙරුණා. එය ශ්‍රී ලංකා රජයේ වෙතත් ඉදිරිපත් කළා කියන කාරණේ තමයි අපට පසුගිය සතියේ වාර්තා වුණේ. කොහොම වෙතත් ඔබ කිව්වා වගේම රිය අඩ්මිරාල් සරත් වීරසේකර මහතා, ඔහු සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධානියා, ඔහු ශ්‍රී ලංකාවේ හමුදාව වෙනුවෙන් ඔවුන් මානව හිමිකම් උල්ලංඝනය නොකළ වගට ප්‍රකාශ කරමින් කිසියම් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වනවා. ඔහු අද දිනේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයාව මුණගැහෙනවා කියන කාරණේ තමයි අපට වාර්තා වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙතෙක් කල මෙම මානව හිමිකම් කොමිසම හමුවේ මේ ආකාරයේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා හමු වෙලා ශ්‍රී ලංකා හමුදාව පිළිබඳව මේ ආකාරයේ වාර්තාවක් ඉදිරිපත් කිරීමක් සිද්ධ වෙලා නැහැ. හමුදාවේ හිටපු ප්‍රධානීකු පළමුණු අතාර තමයි හමුදාවේ හිටපු ප්‍රධානී ශ්‍රී ලංකා හමුදාව යුද සමයේදී මානව හිමිකම් උල්ලංඝනය නොකළ බවට වාර්තාවක් ඉදිරිපත් කෙරෙන්නේ. ඇත්තටම සරත් වීරසේකර මහතා ඉදිරිපත් කිරීමට යන වාර්තාව පිටු 200කින් පමණ සමන්විත වාර්තාවක් කියා තමයි වාර්තා වෙන්නේ. එහිදී ඔහු කිසියම් ආකාරයක මෙතෙක් කල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම එහි මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ තියෙන කාරණාවලට එක්තරා ආකාරයක අභියෝගයක් ඉදිරිපත් කරන වාර්තාවක් විදිහට තමයි මේ ඉදිරිපත් කිරීම සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා හමුදාව කරපු කාර්යයන්, ඒ වගේම LTTE සමාජිකයන් යුද සමයේදී කරපු කාර්යයන්, ඒ වගේම ඔවුන් ඉදිරිපත් කරලා තියෙන ඇතැම් පොත්පත් ලේඛන පවා ඉදිරිපත් කරමින් මෙහිදී ශ්‍රී ලංකාව ඔය කියන ආකාරي ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝනය කිරීමෙන් කරුණුවලට ශ්‍රී ලංකාව ඒ හමුදාව කරපු ක්‍රියාවන් අයත් නොවන බව තමයි ඔහු කීමට උත්සාහ කරන්නේ. තව කාරණයක් තමයි ශ්‍රී ලංකාව රජයක් විදිහට තවත් අවුරුද්දක කාලයක් ඉල්ලා තිබෙනවා 2015 ඉදිරිපත් කරන ලද වාර්තාව. එහෙම නැත්නම් එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ඒ තුල ජාත්‍යන්තර අධිකරණ විනිසුරුවරුන් ශ්‍රී ලංකාවේ ක්‍රියාවලිය සොයාගැනීම සඳහා එක් කර ගැනීම, ඒ අනුව හයිබ්‍රිඩ් එහෙම නැත්නම් දෙමුහුණු අධිකරණයක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළ මේ බව සොයා බැලීම කියන කාරණා යලි යලි අන්තර්ගතයි. මොකද මෙවර සම්මත වෙනවායි කියන නිර්දේශ, එහෙම නැත්නම් ශ්‍රී ලංකා ආණ්ඩුව කල් ඉල්ලීම තුළ 2015 ඉදිරිපත් කරපු නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න තමයි වසර කාලයක් සඳහා කල් ඉල්ලා තිබෙන්නේ. එතකොට විදේශී විනිසුරුවන් කියන එක, ඒත් එක්කම දෙමුහුණු අධිකරණයක් කියන කාරණා එලෙසම පවතිනවා. එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී අඩ්මිරාල් සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකාවේ හමුදාව වෙනුවෙන් පළවෙනි වතාවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් සාද් අල් හුසේන් මුණ ගැසෙමින් ශ්‍රී ලංකා හමුදාවේ නිර්දෝෂී භාවය මානව හිමිකම් උල්ලංඝනය නොකළ වගට අභියෝගාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සුවිශේෂී කාරණයක් විදිහට තමයි දිල්රුක්ෂි අපට හඳුන්වන්න පුළුවන්.
හොඳයි ප්‍රියන්ත, අපි දුටුවා පසුගිය කාලවකවානුවේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික සන්ධානයත් මේ සම්බන්ධව යම් යම් මත ප්‍රකාශ කරනවා. මේ වාර්තාවෙන් ඉදිරිපත් කළ තියෙන කරුණු තාමත් ශ්‍රී ලංකාව රජයක් විදිහට ඉටු කළා නැහැ. පසුගිය කාලවකවානුවේදී අපි දුටුවා ශ්‍රී ලංකාවට වැඩිපුර කාලයක් මේ සඳහා ලබා දීම පිළිබඳව තෝරන අකමැත්ත ප්‍රකාශ කළා තියෙනවා කියලා. දැන් මේ වගේ කාලවකවානුවක TNA මොන වගේ මතයක තියෙන්නේ?
පොදිලුක්ෂි, සාමාන්‍ය ශ්‍රී ලංකාවේ දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විදේශී විනිසුරුවන් ගෙන්වල යම්කිසි පරීක්ෂණයක් සිදු කිරීමට හැකියාවක් පවතින්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් මතක් කළහම දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළ තිබුණ විශේෂයෙන් එහි ප්‍රකාශක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්දිරන් මහතා ප්‍රකාශ කරලා තිබුණේ ව්‍යවස්ථාවේ එවැනි ඉඩකඩක් නොමැතිනම් ව්‍යවස්ථාව වෙනස් කරලා හරි කමක් නැහැ, ජාත්‍යන්තර විනිසුරුවරුන් ගෙන්වලා මෙම සිදුනාය කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව, එවගේම ආර සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයේ දරන පාර්ලිමේන්තු මන්ත්‍රී නැත්නම් විපක්ෂ නායකවරයා ලෙස ක්‍රියා කරන ආර සම්බන්ධ මහතා ප්‍රකාශ කරලා තිබුණි එක්සත් ජාතීන් සහතිකයක් ලබා දිය යුතුයි 2015 ඉදිරිපත් කරපු නිර්දේශ ශ්‍රී ලංකාව ලවා ක්‍රියාත්මක කරන බවට එක්සත් ජාතීන් නැත්නම් ජගත් සංවිධානය සහතිකයක් ලබා දිය යුතුයි කියලා. එසේ වෙතත් ආණ්ඩුව පැත්තෙන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගෙන් මාධ්‍ය විමසා තිබුණ සුමන්දිරන් මහතාගේ අදහස පිළිබඳව එහිදී ඔහු කියා තිබුණි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩු විදේශී විනිසුරුවන් ගෙන්වීම සම්බන්ධයෙන් එක්තරා මතයක් ගන්නවා. ඒ කියන්නේ ඔවුන් විදේශී විනිසුරුවන් ගෙන්විය යුතු නැහැ. එහෙම නැත්නම් ඔවුන්ගේ සේවය අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ලෙස නිස්සනාගත හැකි කියන ස්ථාවරය දරන නිසා දෙමළ ජාතික සන්ධානයට මතයන් ප්‍රකාශ කරන්න පුළුවන්. නමුත් රජයක් විදිහට එවැනි විනිසුරුවන් ගෙන්වීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් අරගෙන නැහැ. එවැනි විනිසුරුවන් අවශ්‍ය නොවන බවට තමයි දැනට ජනාධිපතිවරයා ඇතුළු රජයේ ස්ථාවරය කියලා.
හොඳයි ප්‍රියන්ත, දැන් අපිට මේ මෑතකදී වාර්තා වෙන අදහස් ප්‍රකාශ කිරීම ගත්තාම අපි දන්නවා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ සම්බන්ධයෙන් තමන්ගේ මත ප්‍රකාශ කර හිටියා. නමුත් පෙරේදා පැවති එක්තරා උත්සවයකදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙලින්ම ප්‍රකාශ කර හිටියා විදේශ විනිසුරුවරුන් මැදිහත් කිරීමක් සිදු කරගන්නට කිසිසේත්ම අපේක්ෂාවක් නැහැ කියලා. අගමැතිවරයාගේ අදහස් පිළිබඳවත් අපි මෙහිදී විමසා බලමු.
2015 ඔක්තෝබර් මාසේ ලංකා ආණ්ඩුව යෝජනාවක් කළා. අපි කිව්වා මේ ප්‍රශ්න විසඳන්න ඕනේ ලංකාවේ නීතිය යටතේ. ලංකාවේ නීතියෙන් පිට යන්න බෑ. අපි විශේෂයෙන් කිව්වා අපිට ත්‍රිවිධ හමුදාවටත් හංවඩු ගහන්න බෑ. ත්‍රිවිධ හමුදාවේ නීති රීති, ඒ නීති රීති කඩලා තියෙන ගැනේ බලාගෙන අපිට ක්‍රියා කරන්න පුළුවන්. හමුදා නීතිය යටතේ නැත්නම් රටේ නීතිය යටතේ. ඒ නිසා අපි බලන්න ඕනේ අපි කොහොමද මේ ප්‍රශ්නේ සමථයකට පත් කරගන්නේ. ඒ නිසා අපි දැනට දකුණු අප්‍රිකාවේ ආධාර උපකාරත් ඉල්ලා තියෙනවා.
තවත් ප්‍රධාන කාරණාවක් තමයි පසුගිය කාලවකවානුවේදී අපිට දිගින් දිගටම ඇසෙමින් පැවතුණු ඒ තමයි කැබිනට් සංශෝධනයක් සිදුවන්නට යනවාය කියන කාරණාව. මේ සම්බන්ධයෙන් ඒ දවස්වලදී අපි විවිධ තොරතුරු කතා බහ කළා. ගිය සතියේ මට මතකයි අපි කතා බහ කළා ප්‍රියන්ත, මේ කැබිනට් සංශෝධනයකදී යම් යම් වෙනස් විය හැකි තනතුරු මොනවද කියලා මේ වෙනකොට උපකල්පනය කරන දේවල් පිළිබඳව අපි කතා බහ කළා. ඊට පස්සේ අපි කිව්වා අවසාන වශයෙන් ජනාධිපතිවරයාගේ විදේශ සංචාරයකින් අනතුරුව විශේෂයෙන්ම මැලේසියානු සංචාරයෙන් අනතුරුව මේ කැබිනට් සංශෝධනය සිදු වෙනට යනවා කියලා. දැන් තවත් මේ සම්බන්ධ විවිධ පරිසර නිර්මාණ වෙමින් පවතින්නේ. ඔබට මොකද්ද මේ දැන් තියෙන තත්ත්වය පිළිබඳව කියන්න පුළුවන්කම ලැබෙන්නේ?
පෞද්ගලිකව මෙහි ප්‍රධාන කාරණයක් බවට පත් වුණේ පසුගිය සතියේදී ජනාධිපතිවරයා හම්බන්තොටදී කළ ප්‍රකාශයක්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොටදී මහින්ද අමරවීර අමාත්‍යවරයා සිටින තැන එක්තරා ආකාරයේ කැබිනට් සංශෝධනයක් පිළිබඳව ඉඟියක් පළ කළා. ඔහු ප්‍රකාශ කළේ දීව්‍ර කර්මාන්තය සම්බන්ධයෙන් අමාත්‍ය ධුර රැසක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ හිමි වෙලා තිබෙනවා. මහින්ද අමරවීර අමාත්‍යවරයාට එම නිසා වෙනත් ජාතික වගකීමක් පැවරීමට තමන් සූදානම් නැත්නම් එවැන්නක් පැවරිය යුතුයි කියන කාරණය තමයි ඔහු ඉදි කිව්වේ. එය අමාත්‍ය මණ්ඩල සංශෝධනයකට අමරවීර අමාත්‍යවරයාගේ අමාත්‍ය විෂයපතයන් වෙනස් කිරීම පිළිබඳව ලැබුණු ඉඟියක් විදිහට තමයි සලකන්නට වෙන්නේ. ඉන් අනතුරුව මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විවිධ අවස්ථාවලදී විමසීමක් කළා. එහිදී ඔහු කියා තිබුණි එය ජනාධිපතිවරයාගේ තීරණයක්. බුද්ධ ශාසන අමාත්‍යංශයේ හෝ කමක් නැහැ තමන්ට ජනාධිපතිවරයා පැවරුවහොත් එය තමන් විෂයාකාරව ඉටු කරන බව. කොහොම වෙතත් දැන් තිබෙන ආරංචි මාර්ග අනුව අපට වාර්තා වෙන්නේ වරාය අමාත්‍යංශයේ විෂය වෙනසක් වෙන්නට නියමිතයි. එහිදී මහින්ද අමරවීර අමාත්‍යවරයාට වරාය අමාත්‍ය ධුරේ හිමිවීමට නියමිත බව. ඒ වගේම තවත් ආරංචියක් තිබෙනවා කැබිනට් මණ්ඩල සංශෝධනය පිළිබඳ ජනාධිපතිවරයා නිසි ස්ථාවරයක සිටියත් එක්සත් ජාතික පක්ෂය තාම ඒ සඳහා එකඟතාවක් ලබා දී නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන අමාත්‍යවරුන් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අමාත්‍යවරුන් සිටිනවා. ඔවුන් විෂයපතයන් බෙදාගෙන තිබෙන්නේ පක්ෂ දෙකට එකඟතාවක් ඇතිව ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙකම එකඟතාවයෙන් යුතුව තමයි අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් විය යුත්තේ. දැන් මීට පෙර කතා වෙච්ච කාරණයක් තමයි මුදල් අමාත්‍යංශය පිළිබඳ දැඩි ලෙස විවේචන එල්ල කරන නිසා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාගේ විෂයපතේ වෙනස් වෙන බව. තවත් ආරංචි මාර්ගයක් වාර්තා කළේ රවි කරුණානායක මහතාගේ විදේශ අමාත්‍යංශය හිමි වෙලා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාට මුදල් අමාත්‍යංශය හිමිවීමට නියමිත බව. නමුත් දැන් ලැබෙන ආරංචි අනුව රවි කරුණානායක මහතා විදේශ අමාත්‍යංශය බාර ගන්න හෝ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යංශය බාර ගන්න හෝ එකඟතාව පළ කර නැහැ. ඒ වගේ එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයක් විදිහට තම කැබිනට් මණ්ඩල සංශෝධනයට නිසි ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඒ අනුව යම් කිසි ආකාරයක කැබිනට් සංශෝධනයක් වෙනවා නම් එම ඔවුන්ගේ එකඟතාවය නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරන අමාත්‍යවරුන්ගේ විෂයපතයන් වෙනස් වීමක් පමණක් බලාපොරොත්තු විය හැකි. එසේ වෙතත් ජනාධිපතිවරයාගේ එම ඉඟිකිරීමත් සමගම කැබිනට් සංශෝධනයක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි නුදුරේදී කියන එක සහ එම ස්ථාවරී ජනාධිපතිවරයා සිටිනවා කියන එක අපට පැහැදිලි වෙනවා.
පළාත් පාලන ඡන්දය පිළිබඳවත් දැන් දීර්ඝ කාලයක් තිස්සේ කතා බහ වෙමින් තියෙන මේක දිගින් දිගටම කල් දැමීම පිළිබඳව මාහට විශේෂිත අවස්ථාවක් ලැබුණ ප්‍රියන්ත පසුගිය අඟහරුවාදා මාර්තු මාසේ 14 වෙනිදා ශ්‍රී ලංකාවේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතා සමග කෙටි සාකච්ඡාවක් නියැලෙන්නට මා ඒ පසුගිය අඟහරුවාදා ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුරදී විකාශයට ලක් කරා. අමාත්‍යවරයා පළවෙනි වතාවට විදේශීය ගුවන්විදුලි නාලිකාවකට තමන්ගේ අදහස් මේ ආකාරයෙන් ප්‍රකාශ කර තිබුණේ විශේෂයෙන් මේ පළාත් පාලන මැතිවරණය පිළිබඳව. ඔහු එහිදී සඳහන් කළා මේ වසරේදී පැවැත්වීමට නියමිතයි යම් කිසි වූ පළාත් සභා කීපයක ඡන්ද. එම ඡන්ද සැප්තැම්බර් මාසයේ වෙද්දී පවත්වන්නට හැකියාවක් ලැබෙනවා කියන ඉඟිය ඔහු එහිදී පළ කර සිටියා. දැන් අපිට සිදු කරපු සාකච්ඡාවේදී නම් අමාත්‍යවරයා සඳහන් කළේ සීමා නිර්ණය හා සම්බන්ධ ගැසට් එක ළඟදීම එලිබසින්නට නියමිතයි. ඉන් අනතුරුව මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් දින 50 කරනක යම් කිසි වූ කාල සීමාවක් ලබා ගන්නට නියමිතයි. ඔවුන්ගේ පාර්ශවයෙන් කටයුතු නිම කරන්න ඉන් අනතුරුව සැප්තැම්බර් මාසයේදී මේක පවත්වන්නට බොහෝ දුරට ඉඩකඩ තියෙනවා කියලා. නමුත් අපි දැක්කේ නැහැ ශ්‍රී ලංකාවේ මාධ්‍යයට අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරනවා. ඇත්තටම මොකද්ද ශ්‍රී ලංකාවේ මේ වෙනකොට මේ සම්බන්ධව තියෙන අලුත්ම කතාබහ?
පොදුලක්ෂි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතා එවැනි ප්‍රකාශයක් කළා නම් මේ ඇත්තටම ඡන්දයක් බලාපොරොත්තු වන මේ අවුරුදු තුළ පළාත් පාලන ඡන්දය බලාපොරොත්තු වන පාර්ශ්වයන්ට සුබදායී ආරංචියක් වෙනවා. කොහොම වුණත් පළමුව කතාබහට ලක් වුණේ මාර්තු මාසේ වගේ ඡන්දය පැවැත්වීම පිළිබඳව. ඉන්පසු අප්‍රේල් මාසය කියලා කිව්වා. ඉන්පසු ජූනි ජූලි මාස ගැන කතා කළා. දැන් වසර අවසානයේ පිළිබඳව කතා වෙනවා. කොහොම හරි ප්‍රධානම දේ වෙලා තියෙන්නේ දැන් පළාත් පාලන ඡන්දේ සඳහා වන සීමා නිර්ණය කටයුතු අවසන් වෙලා මේ වර්තාව නිකුත් වෙලා ඊපස්සේ ගැසට් කිරීම සඳහා ලබා දීලා තිනවා. එන්නම සීමා නිර්ණය කටයුතු වල නීත්‍යානුකූල තත්ත්වය තමයි ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ වගේ පක්ෂ දැඩි ලෙස කියා සිටිනවා මෙවර පළාත් පාලන ඡන්දේ පැරණි ක්‍රමය යටතේ පවත්වන්න කියලා. ඒ කියන්නේ පැරණි සමානුපාතික ක්‍රමය යටතේ. මොකද නව ක්‍රමය තුළ සමානුපාතික සහ කේවර ක්‍රමයේ එකතු වෙච්ච කේවර ක්‍රමයට ප්‍රධානත්වයක් ලැබෙන ප්‍රමුඛතාවයක් ලැබෙන ක්‍රමයක්. ඒ නිසා ඕන් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ පැරණි ක්‍රමයට තියෙන පවත්වන්න කියලා. හැබැයි දැන් තාක්ෂණිකලුවක් තියෙනවා පැරණි ක්‍රමයේ යටතේ සාණ්ඩු ක්‍රියාත්මක කරන්න උත්සාහ කළොත් ඒ පැරණි පනත ඒ පනත් කෙටුම් පතක් විදිහට යලිත් පාර්ලිමේන්තුව තුළ සම්මත කරගත යුතුයි කියලා මැතිවරණ කොමසාරිස් කාර්යාලය පැත්තෙන් ප්‍රකාශයක් කරලා තියෙනවා. මොකද නව පනත් කෙටුම් පත 90 පැවැත්වීම සඳහා තමයි පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිලා තියෙන්නේ. පරිණි පනත එහිදී අවලංගු වෙනවා. නමුත් යලි පරිණි ක්‍රමයට යනවා නම් පරිණි ක්‍රමයේ පාත් කිතුම් පතක් ලෙස යලි සම්මත කරගත යුතුයි කියන කාරණේ. ඒ වගේම තව කතා බහක් තියෙනවා. මේ වසර තුල පළාත් සභා තුනකත් මිල කාලය අවසන් වෙනවා. එකක් තමයි සබරගමු පළාත් සභාව, අනිත් එක උතුරු මැද, අනිත් එක නැගෙනහිර පළාත් සභාව. එහිදී උතුරු මැද පළාත් සභාව මේ සැප්තැම්බර් මාසයේදී මිල කාලය අවසන් වෙනවා. එතකොට පළාත් සභාවල නිල කාලය අවසන් වෙනවන යම් කිසි ආකාරයක පළාත් සභා කීපයක හරි එම ඡන්දය පැවැත්වන්නේ කෙසේද කියන්නේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂනේ සභාපතිවරයා විදිහට මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍යවලට ප්‍රකාශ කරලා තිබුණා. මෙම පළාත් සභාවල නිල කාලය අවසන් වෙන ආකාරය අනුව නීත්‍යානුකූලව එම ඡන්ද පැවැත්වීමට තමන් කටයුතු කරන බව. ඒ අනුව ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් නිල කාලය අවසන් වෙලා මාස දෙකක් වගේ ඇතුළත ඡන්දේ පැවැත්වීමට කටයුතු කළ යුතුයි. ඒ අනුව උතුරු මැද සබරගමුසා නැගෙනහිර පළාත්වල ඡන්දය මේ අවුරුද්දේ දෙසැම්බර් එහෙමත් ඊළඟ අවුරුද්දේ ජනවාරි වගේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එවිට පළාත් පාලන ඡන්දයකුත් මේ සඳහා එකට එකතු වෙලා එනවා නම් එතන ගැටලුවක් තියෙනවා. මේ ඡන්ද දෙකම අවස්ථා දෙකකදී පවත්වනවාද කියන කාරණේ. ඊට පිළිතුරක් ලෙස ආණ්ඩුව පැත්තෙන් කතාබහට ලක් වෙමින් තිබෙනවා කියලා අපට ආරංචි. පළාත් සභා ඡන්දයත් පළාත් පාලන ඡන්දයත් එකට තියන්න පුළුවන් විදිහකට එකම ක්‍රමයකට තියන්න පුළුවන් ආකාරයකට සකස් කිරීමට ඔවුන්ගේ සූදානමක් තිබෙන බව. ඒ කියන්නේ එතනදී තවත් කතාබහක් තියෙනවා. පාර්ලිමේන්තු ඡන්දය, පළාත් සභා ඡන්දය, පළාත් පාලන ආයතන ඡන්දය. මේ හැම දෙයක්ම එකම ක්‍රමයකට පැවැත්වීම. එකම ක්‍රමය කියලා අදහස් කරන්න මෙතනදී මිශ්‍ර ක්‍රමයක් විය යුතුයි. ඒ කියන්නේ ප්‍රාදේශ සභා, නගර සභා, මහනගර සභා වලට යෝජනා කරලා තියෙන සමානුපාතික සහ සේව ක්‍රමයේ මිශ්‍ර වූ ක්‍රමය පළාත් සභාවලටත් එම ක්‍රමයම පාර්ලිමේන්තු ඡන්දයට නිර්දේශ කිරීම තමයි මෙම යෝජනාවල අරමුණ වෙලා තියෙන්නේ. කොහොම වෙතත් විපක්ෂයේ පැත්තෙන් කරන ඉල්ලීම තමයි ඉක්මනින් පළාත් පාලන ඡන්දය පවත්වන්න කියන එක.
හොඳයි ප්‍රියන්ත, මම අර කලින් කිව්වාගේ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසල් මුස්තාපා මහතා අපට ලබා දුන්නේ සම්මුඛ සාකච්ඡාවෙන් කොටසක් මම මෙහිදී ඉදිරිපත් කරන්නට කැමතියි. පසුගිය අඟහරුවාදා වැඩසටහනට තමයි මේක අන්තර්ගත වුණේ. මේක වෙනම විශේෂාංගයක් විදිහට අපගේ වෙබ් අඩවියේ තියෙනවා. යන්න අපේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhalese. එහිදී ෆයිසල් මුස්තාපා අමාත්‍යවරයා මේ පවත්වීමට නියමිත පළාත් සභා සහ පළාත් පාලන මේ ඡන්දය පිළිබඳව යම්කිසි ආකාරයකින් ඵල කිරීමක් කළා. මා කලින් සඳහන් කරපු ආකාරයට පළාත් සභා ඡන්ද සැප්තැම්බර් මාසයේදී තියන්න පුළුවන්කමක් ලැබේවි කියලා තෝ ඉඟි ඵල කළා. මා කැමතියි හඬපටේ යම්කිසි වූ කොටසක් අද දවසේදීත් ඔබගේ අවධානය පිණිස ඉදිරිපත් කරන්න. දැන් එතකොට ඇමෙතුමා කොයි වගේ කාලකදී මේ ගැසට් එක මුද්‍රණයෙන් එළියට එයිද?
පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ කොමිටුවක් කළා තියෙනවා. ඒ කොමිටුවේ යම් යම් සුළු ජන මතධර්ම පක්ෂ සහ සුළු ජාතික පක්ෂ යම් සංශෝධන ඉල්ලා සිටිනවා. ඒ නිසා දැන් මම ඉස්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී කණ්ඩායමට තමයි ඉදිරි කර්තව්‍ය බාර දීලා
තියෙන්නේ. එමෙත්තම එතකොට ඔබතුමාට කියන්න පුළුවන්ද දැන් සීමා නිර්ණයේ මේ අවසන් වාර්තාව සම්බන්ධවත් යම් කිසි වූ විවිධ මත අපිට ඇහෙනවා? දැන් ඔබ ඔබ කලින් සඳහන්
අනිවාර්යයෙන්ම කොට්ටාස ක්‍රමය තුළින් අර සුළු ජන මතධර්ම පක්ෂ සහ සුළු ජාතික පක්ෂට කලින් තිබුණු වාතාවරණ වඩා අඩු සංඛ්‍යාවක් බිහි කිරීමේ ප්‍රවණතාවය කියන බයසැකය ඇති වෙලා තියෙනවා. ඒ බයසැකය නැති කරන්නත් අපි යම් යම් සංශෝධන ගැන බලාපොරොත්තු වෙනවා.
මොන වගේ සංශෝධන දැමතුමා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඒ කියන්නේ මේ අර 130-140 කරන්න සමහර පක්ෂ ඉල්ලා හිටිනවා. ඒ 130 නිශ්චිත භාවයක් නැහැ. ඒ ගණනය කිරීමේදී යම් ක්‍රමවේදය ඒ සම්බන්ධයෙන් සමහර පක්ෂ යම් යම් අදහස් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අදහසුත් අපි සලකන්න අපි ලෑස්ති කියන පදනොට තමයි තින්නේ.
පළාත් සභා ඡන්දයකුත් මේ වසරේ තිබීමට නියමිත ඇතැම් පළාත් සභාවල ඒ සම්බන්ධව මේ මොනවද අමතුමා අලුත් නව ක්‍රියාමාර්ග?
නිසි අවස්ථාවක් ඒ අවස්ථාවේදී ඒ පළාත් සභාව ඡන්දය තියන්න ආණ්ඩුවක් හැටියට කටයුතු කරයි කියන්නේ. ඒක අනුක්‍රම ව්‍යවස්ථාවේ අනුව තිබිය යුතු ඡන්දයක්. ඒ නිසා ඒක නිසි පරිදි මේ ආණ්ඩුව ඡන්ද තියයි.
නිශ්චිත කාල වකවානුවක් කියන්න අමාරුද ඔබතුමාට?
මම හිතන්නේ සැප්තැම්බර් මාසෙ වෙනකොට මේ කාලය අවසන් වෙනවනේ. ඉතින් ඒ අවසන් වුවාම ඡන්ද තියන්න කටයුතු කරයි. මොකද මේ ආණ්ඩුව ඡන්ද කල්දාමන්න කිසිම අවශ්‍යතාවයක් උමුරවන්නේ නැහැ. කලින් රජය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට පටහැනිව ක්‍රියාත්මක වූ නිසා තමයි මේ ආණ්ඩුව බිහි වුණේ. ඒ නිසා ඒ ප්‍රජාතන්ත්‍රවාද මූලධර්මය රැකීමේ වගකීම මේ ආණ්ඩුවට තියෙනවා. ඒ වගකීම මේ ආණ්ඩුව හරියාකාරව කරනවා කියන එකත් මම වාක්‍යයෙන් ප්‍රකාශ කරනවා.
ඔව්, මේ ඔබතුමාට අවසාන වශයෙන් අපිට පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කොයි වගේ කාලයක් ඔබතුමාට ඉඟි කරන්න පුළුවන්ද මේ පළාත් පාලන මැතිවරණයේ මේ වසරේ පැවැත්වෙන කාල සීමාව?
මගේ කාර්යය තමයි මාසික ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ මැතිවර කොමසාරිස් දින 55ක් සහ 75ක් අතර කාලයක් ඉල්ලලා තියෙනවා එතුමාගේ කාර්යය කරන්න. ඒ නිසා ඒ කාල පරිච්ඡේදය තුළ එතුමා අනිවාර්යයෙන්ම ඡන්ද පවත්වයි.
දැන් එතකොට ප්‍රියන්ත, ඔය පළාත් පාලන ඡන්ද තවදුරටත් කල්දමමින් පවතින එකට අපි දැක්කා ඒකාබද්ධ විපක්ෂයේ දිගින් දිගටම විරෝධතාවය එල්ල කරනවා. පාර්ලිමේන්තුව තුළදීත් පිටත පැවැත්වෙන යම් යම් ප්‍රවෘත්ති සාකච්ඡාවලිනුත් යම් යම් මහජන හමුවලදී අපිට ආරංචි වෙනවා මේ විරෝධතා ව්‍යාපාරයක් රට පුරාම ක්‍රියාත්මක කරන්නට මේ වෙනකොට කටයුතු සූදානම් වෙමින් තියෙනවා කියලා මේ පළාත් පාලන ඡන්දය තවදුරටත් කල්දමීමට එරෙහිව මේ සම්බන්ධව වැඩි තොරතුරු අපිට කොහොමද කියන්න පුළුවන් වෙන්නේ ඔබට?
ඔය දිලිප්සී ඒකාබද්ධ විපක්ෂයේ බොහොම දැඩි ලෙස ඉල්ලීමක් කරනවා ආණ්ඩුව පැත්තෙන් පළාත් පාලන ඡන්දය කඩිනමින් පවත්වන්න කියලා. විශේෂයෙන් මෙම ජූලි මාසයේ වන විටත් අනිවාර්යෙන් මේ පැවැත්විය යුතු බව තමයි ඔවුන්ගේ අදහස වී තිබෙන්නේ. දැන් පසුගිය දවසක පැවති විරෝධතාවයකදී බල සලහපෙරුම හිටපු අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂයේ වෙනුවෙන් බොහොම දැඩි ලෙස ප්‍රකාශයක් කළා. ඔහු කියා තිබුණේ පළාත් පාලන ඡන්දය ජූලි මාසයේ වන විට පැවැත්විය යුතුයි. එසේ පවත්වන්නේ නැත්නම් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ මැතිවරණ කොමිසමේ කාර්යාලය ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවකරුවන් විසින් වටලලා ඔවුන් යම්කිසි ආකාරයකට නිවාස අගස්සියට ගෙන හෝ මෙම ඡන්දේ පැවැත්වීමට තමන් බල කරන බව. ඉතින් ඒ වගේම ඒකාබද්ධ විපක්ෂයේ පැත්තෙන් මේ මාසේ 25 වෙනිදා ඉඳලා විරෝධතා රැලි මාලාවක් පවත්වන්න තීරණය කළ තිබෙනවා. විශේෂයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ රැලි මාලාව පවත්වන්නේ. පළමු රැලිය ගාල්ලෙන් ආරම්භ කරනවා කියලා තමයි ඔවුන් කියා තිබෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ උද්ඝෝෂණ මාලාවක් රට පුරා පවත්වාගෙන යන අතරතුර තමයි මේ රැලි මාලාවත් සංවිධානය කළ තියෙන්නේ. ඉදි පෙනින්නේ ඡන්දය සඳහා ඔවුන් දැඩි බලපෑමක් ආණ්ඩුව වෙත ඉල්ල කරන බව.
ඔව්, ඔබ සඳහන් කළානේ 25 වෙනිදා මේ රැලි මාලාව ආරම්භ වෙනවා කියලා. ඊට අමතරව මේ වෙනකොට යම් කිසිව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයක් ආරම්භ කළායි තියෙන ඔබ සඳහන් කරපු ආකාරයට රත්නපුර දිස්ත්‍රික්කයේ තමයි පළමු උද්ඝෝෂණය පැවැත්ුණේ. එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරපු යම් අදහස් කීපයකුත් මම මෙහිදී එකතු කරගන්නට කැමති. එක්සත් ජනතා නිදහස් සඳහානේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුමර, පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මේ ඡන්දය නොපැවැත්වීම පිළිබඳව දැඩි ලෙසින් තමන්ගේ අදහස් මේ ආකාරයෙන් ප්‍රකාශ කර හිටියා.
මේ රජයට, මේ දුර්දාන්ත ආණ්ඩුවට, වැඩබැරි ආණ්ඩුවට අපි බල කරමින් සිටින්නේ වහාම අවුරුදු දෙකක් කල් දාලා තියෙන පළාත් පාලන මැතිවරණය වහාම පවත්වන්න කියලා.
මේ ආණ්ඩුවෙන් ඉල්ලනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය දෙන්න කියලා. අදට අවුරුදු දෙකයි අපි අහනවා මේකද මේ යහපාලනේ ප්‍රජාතන්ත්‍රවාදී කියලා. මේ ඡන්දේ දෙන්න වය මොකද මේ ආණ්ඩුව? ආණ්ඩුව සදහටම ගෙදර යවන්න රටේ ජනතාව.
මහින්ද මහතාගේ නායකත්වයෙන් නැවතත් සර්වජන ඡන්ද බලය අපි අත්පත් කර ගැනීම සඳහා මේ නවත්වන්නට ආණ්ඩුවට කිසිසේත්ම පුළුවන්කමක් නැහැ. අවසාන වශයෙන් එක්කෝ ඡන්දය නැත්නම් ආණ්ඩුව කියන අන්තිම තීරණයට වැඩිකල් නොගොස් අපිට
ආණ්ඩුවට අංශභාගය හැදිලා, පළාත් පාලනයට ඩෙන්ගු හැදිලා, ආර්ථිකයට වර්ණන්දතාවයට මුන්ට ඇස්පෙන්නේ නැහැ, දුරපෙන්නේ නැහැ. ඒ නිසා අපි වහාම ආණ්ඩුවට කියලා මේ බලගේ අවසානයේ සම්නිධාන කරන්න පුළුවන් නම් ඡන්දය දියාපන් කියලා අපි අගමැති රජයට අලියෝ.
ඔව් ප්‍රියන්ත, ඒත් එක්කම අපිට වාර්තා වෙනවා මේ බැසිල් රාජපක්ෂ සහ නිමල් සිරිපාලද සිල්වා අතර යම් කිසි වූ රහසිගත සාකච්ඡාවක් සිදු වුණායි කියලා. මේකත් ඔය ඒකාබද්ධ විපක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇතිවන්නට යනවායි කියන යම් යම් එකඟතා පිළිබඳව වන ඉඟියක් දෝ කියලා හිතෙනවා. මොනවාද ඒ සම්බන්ධව ඔබ සතුව තියෙන තොරතුරු?
පසුගිය සතියේ කම්කරු අමාත්‍ය WDG සෙනවිරත්න, නැත්නම් ජෝන් සෙනවිරත්න මහත්මයාගේ නැන්දනිය වෙච්ච සෝමා පෙරා මහත්මියගේ අභහවය සම්බන්ධයෙන් අවමගුල් උත්සවය පැවැත්තුණා. මොකද එම මේ නැන්දනීය දේශපාලනයට සම්බන්ධයි. එම නිසා පක්ෂිපක්ෂ ભેදයකින් තොරව බොහෝ අය මෙම අවමගල උත්සවයට සහභාගී වුණා. එහිදී එක්තරා අවස්ථාවකදී බැසිල් රාජපක්ෂ මහතා එම අවමංගල අවස්ථාවට සහභාගී වී එම ගෙදර එක කාමරයක තවත් පිරිසක් සමග කතා බහ කරමින් සිටියේදී නිමල් සිරිපාල සිල්වා අමාත්‍යවරයා මළගෙදරට පැමිණලා තිබුණා. ඉන්පසු ඔහු බැසිල් රාජපක්ෂ මහතා සමග තවත් එකවත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් සිටින ස්ථානයේ දීර්ඝ විදිහට සාකච්ඡාවක් පවත්වා තිබෙන බව තමයි අපට වාර්තා වුණේ. ඒක කතාබහට ලක් වෙච්ච කාරණා මොනවද කියන එක පැහැදිලි නැති වුණත් එකවත් විපක්ෂයේ උද්ඝෝෂණ රැලි පවත්වන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතුමුන් අතර නොමිල මට්ටමින් හෝ යම් යම් සාකච්ඡා පැවැත්වෙන ආකාරය තමයි ආරංචි මාර්ග අනුව අපිට වාර්තා වෙන්නේ. දිලෘක්ෂි
ප්‍රියන්තේ, එතකම අපිට වාර්තා වෙනවා මේ මහාචාර්ය GL පීරිස් මහතාගේ නායකත්වයෙන් නිතුව පිහිටවන ලද පොදු ජන පෙරමුණට. මේ වෙනකොට ඒකාබද්ධ විපක්ෂයට සහයෝගීතාව දක්වන පිරිස් රටපුරාම කණ්ඩායම් වශයෙන් බඳවා ගැනීම සිදුවීමත් ආරම්භ වෙලා තියෙනවා මේත් එක්කම කියලා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරුත් එහෙමනම් අපිට කියන්න.
ඔව් දිලෘක්ෂි, ඒ කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ වෙනම විරෝධතා පවත්වනවා වගේ අපිට පේනවාට පොදු ජන පෙරමුණ වෙනම ක්‍රියාකාරීත්වයක් තිබෙන බව පේනවාට ඒකාබද්ධ විපක්ෂයේ ක්‍රියාකාරී නැත්නම් හිතවතුන් පොදුජන පෙරමුණ යටතේ එම පක්ෂයට බදවා ගැනීම තුළින් පක්ෂය ශක්තිමත් කිරීමේ අවස්ථාව ඔවුන් ක්‍රියාත්මක කරලා තිබෙන ඉතින් අවසානයේදී ආණ්ඩු විරෝධී එකම පෙරමුණක් විදිහට නීත්‍යානුකූල පක්ෂයේ විදිහට පොදුජන පෙරමුණ ඉස්මතු කිරීම තමයි ඔවුන්ගේ කාර්යය. මොකද ඒකාබද්ධ විපක්ෂය anu එක්තරා ආකාරයක සංවිධානයක්. නමුත් දේශපාලන පක්ෂයක් විදිහට ලියාපදිංචි කරන තියෙන පොදු ජන පෙරමුණ, එතකොට එහි සිටින ඒකාබද්ධ විපක්ෂයේ වටා සිටින පිරිස් පොදු ජන පෙරමුණේ නිල සමාජිකත්වය ලබා දීලා එය දේශපාලන පක්ෂයක් වටා පිරිස සංවිධානය කිරීමේ ආකාරයෙන් සංවිධානය කරන්න ඔවුන් ක්‍රියාත්මක වෙමින් සිටනවා සහ එය ආරම්භ කළ තිබෙන බව තමයි රට පුරා තිබෙන සිද්ධීන් වලින් වාර්තා වෙන්නේ.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු ප්‍රියන්ත, මේ මහබැංකු බැඳුම් කර සිදුවීම හා සම්බන්ධව පරීක්ෂණ කරන ජනාධිපති කොමිසමේ සාක්ෂි විභාගය පිළිබඳව. අපි ගිය සතියේදී කතා බහ කළා මේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සාක්ෂි විභාගයට පළවෙනි වතාවට පැමිණුණායි කියලා. මේ සතිය වෙනකොටත් අපිට වාර්තා වෙන ඔහු දෙවන වතාවටත් මේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටින්නේ. ඊට අමතරව අර්ජුන් මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් කටයුතු කරන නීතිඥවරුන්ගෙන් පවා මේ සාක්ෂි විමසීම් මේ වෙනකොට සිදුවෙමින් පවතිනවා කියලා. අලුත්ම තොරතුරු විදිහට මොනවද දැනගන්නට තියෙන්නේ?
පසුගිය සතිය වන විට මෙම ප්‍රශ්නගත එහෙම නැත්නම් ආන්දෝලනාත්මක මහබැංකු බැඳුම් කර සිද්ධිය පිළිබඳව එම කොමිෂනේ විමර්ශන නිලධාරීන් CID එක එහෙම නැත්නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් දින 4ක් ප්‍රශ්න කරලා තිබුණා. මුළු කාලය ගත්තොත් එහෙම දින 4 තුළ පැය 24ක් වැනි කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කළා කියන කාරණේ තමයි අපට වාර්තා වුණේ. විශේෂයෙන්ම පසුගිය 10 වෙනිදා තමයි පළමුවෙනිම ඔහුගෙන් ප්‍රශ්න කළේ පැය 5ක් පමණ. ඉන්පසු 13 වෙනිදා, ඉන්පස්සේ 14 වෙනිදා, පස්සේ 15 වෙනිදා මේ දින කිහිපේ පුරාම අර්ජුන මහේන්ද්‍ර මහතාගෙන් ප්‍රශ්න කළා. මෙම බැඳුම් කර සිද්ධිය පිළිබඳව ඒ සිදුවුණේ කෙසේද, මෙතෙක් කල කොමිෂන ඉදිරියේ අනාවරණය වෙච්ච කාරණා තිබෙනවා මහබැංකුවේ නිලධාරීන් දුන්න සාක්ෂි අනුව. එම අනාවරණය වූ කාරණාවලට තුඩු දෙන අනෙකුත් කාරණා ඒවා සනාථ කර ගැනීම සඳහා එහිදී මහබැංකු හිටපු අධිපති විරාජ පාර්ශ්වයෙන් කියන්න ඕන දේවල් මොනවද කියන එක තමයි ප්‍රශ්න කරලා තිබුණේ. එතෙන් තවත් විශේෂ කාරණයක් සිද්ධ වුණා. ඒ තමයි මේ අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ පාර්ශ්වයෙන් ඉල්ලීමක් කළා ඔහුගේ නීතිඥයන්ට මේකට සහභාගී වෙන අවස්ථාව ලබා දෙන්න කියලා. ඒක අඛණ්ඩව ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිද්ධ වෙන නිසා කොමිෂම කිසි පැකිලීමකින් තොරව ඒ සඳහා අවස්ථාව ලබා දීලා තිබුණා. ඒ කියන්නේ ඔහුගේ නීතිඥ මණ්ඩලයකට මෙම කොමිෂම ඉදිරියේ පෙනී සිටලා කරුණු දක්වන්න අවස්ථාව ඒ අනුව තියෙනවා. ඉදිරියේදී අර්ජුන මහේන්ද්‍රන් මහතාගෙන් කොමිෂමේ විනිසුරුවරුන් වත් ප්‍රකාශන ලබා ගැනීමට ඉඩකඩ පවතිනවා. ඒ අනුව බැඳුම් කර සිද්ධිය පිළිබඳව අඛණ්ඩ පරීක්ෂණයක් ජනාධිපති කොමිෂන් විසින් සිදු කරගෙන යනවා. ඒ ඉක්මනින්ම ප්‍රශ්න කිරීම කරලා තොරතුරු වාර්තා කරලා අවසාන නිගමනයක් කරා පැමිණියේ කියන කාරණේ තමයි අපට දැනගන්නට ලැබෙන්නේ මෙම කොමිෂනේ තොරතුරු අනුව.
හොඳයි ප්‍රියන්ත, එහෙමනම් ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාරණා පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු අපිට ඉදිරිපත් කිරීම පිළිබඳව. ඔබට ස්තුතිය පළ කරමින් සමුදෙන ලබන සතියේ සඳදා හමු වෙන බලාපොරොත්තු වෙන්න. බොහොම ස්තුති. අයිබෝවන්.
අයිබෝවන් දිලක්ෂි.
SBS සිංහල ගුවන් විදුලියට සවන් දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන් ඩිමාන්ඩ් හරහා පසුව සවන් දීමටත් විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.